ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
අපි දැන් සූදානම් වන්නේ මේ ගෙවිලා ගිය සතියන්තයේදී ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුණු අලුත්ම පෙරළිය පිළිබඳව ටිකක් විමර්ශනාත්මකව සාකච්ඡා කරන්න. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා වන ජනාධිපතිවරණය පැවැත්වුණා මේ ගෙවිලා ගිය සතියන්තයේදී. ප්‍රතිඵලය එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ දකින්නට ලැබුණු සුවිශේෂීම ප්‍රතිඵලයක් බවට පත් වුණා. ඒ වගේම ජනාධිපතිවරණය පැවැත්වුණු කාල සීමාව තුළදී ලාංකීය භූමිය තුල දේශපාලන සම්බන්ධව වන ජනතා කියවීමත් අපිට ටිකක් වෙනස් ආකාරයකට දකින්නට ලැබුණා. ඉතින් මේ වෙනස හරහා මෙවර ශ්‍රී ලාංකීය දේශපාලන ධාරාවේ මේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව වන යම් කිසි වූ විමර්ශනාත්මක කතාබහක් සිදු කරන්නට අපි දැන් සූදානම්. ටිකක් මේ ප්‍රතිඵලය පිළිබඳව ගැඹුරින් විමසා බැලීමක් තමයි මෙහිදී අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මගේ ආරාධනාව යොමු වෙනවා ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙක්, ඒ වගේම දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට කටයුතු කරන විරංජන හේරත්ට. විරංජන, ආයුබෝවන්.
ආයුබෝවන්.
අපි ටිකක් මුලින්ම කතාබහ කරමුද මෙවර ජනාධිපතිවරණය සමගින් ලාංකීය භූමියේ සිදුවුණු දේශපාලනික හැසිරීම. අපිට කොහොමද ඒක කියවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඔව්, අපි දන්නවා මේ වෙනකොට මේ ජනාධිපතිවරණය ඔබ කිව්වා වගේ මේක සුවිශේෂී ජනාධිපතිවරණයක්. මෙච්චර කාල තිබිච්ච කිසිම ජනාධිපතිවරණයකදී බලයට පත් වුණු හැම ජනාධිපතිවරයෙක්ම බලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ගිහිල්ලා ඡන්ද ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහුට අර පළමු වටේම ජනාධිපති වීමේ අවස්ථාව ලැබුණා. හැබැයි මේ මැතිවරණය තමයි අර ජනාධිපතිවරණ පනතේ තියෙන 50%ක බහුතරය ඉක්මවන්න බැරි වීම නිසා දෙවනි මනාපය ගණන් කිරීමට සිද්ධ වූ පළවෙනි ජනාධිපතිවරණය ලංකාවේ. මෙතෙක්කල් ලංකාවේ ජනාධිපතිවරු තෝරාපත් කර ගනිද්දී ඒ හැම අවස්ථාවකදීම අපි දැක්ක ප්‍රධාන පක්ෂ මුල් කරගත්ත සන්ධානයකින් තමයි පත් වුණේ. එක්කෝ අපි ගත්තොත් එහෙම එක්සත් ජාතික පක්ෂයෙන් අපි ජනාධිපතිවරු හිටියා, ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත්ත සන්ධානයකින් අපි ජනාධිපතිවරු හිටියා. හැබැයි දැන් අපි ගත්තොත් 2015 වගේ අවුරුද්දක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයා වුණත් ඔහුගේ පදනම තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයත් උඩ සහයෝගය දුන්නා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්තත් එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු පොදු ජන පෙරමුණ හරහා තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඒක තමයි මූලික කොඳුනාරටිය වුණේ ඒ පක්ෂයේ පොදු ජන පෙරමුණ. එතකොට ලංකාවේ අපි දකින ද්විපක්ෂ ක්‍රමය විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුර, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඖ කඳවුර කියලා තියෙන දේශපාලනය 2015 පස්සේ පොඩ පොඩ වෙනස් වෙන්න ගත්තා. හැබැයි ඒ කියන්නේ විශේෂයෙන් ඔක මම දකින්නේ 2017 තිබුණා පළාත් පාර්ලිමේන්තුවරණයක්. එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය තියෙද්දි මහින්ද රාජපක්ෂ මහත්මයා මුල් කරගෙන හදපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සෝදාපාලුවේ ජයග්‍රහණයක් ලබා ගත්තා. එතනින් පටන් ගත්ත රැල්ල එක තීරණාත්මක අවස්ථාවක් තමයි මේ දේශපාලනේ. මම කියන්නේ මේ එක පක්ෂ සමානත්වයන් නෙමෙයි, අර සාම්ප්‍රදායික පක්ෂවලට තියෙන තැන ඒ සියලු පසුබිම් පැත්තකට ගිහිල්ලා මෙදා පාර වෙනමම තුන්වෙනි බලවේගයක්, පැහැදිලි තුන්වෙනි බලවේගයක් හරියටම මතුවෙලා එතකොට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP එක මේකේ බලය ලබා ගැනීම, ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සිද්ධ වෙනවා. එතකොට මේක ලංකාවේ මෙච්චර කල් තිබිච්ච දේශපාලන ක්‍රමේ අපි ගත්තොත් අර ද්විපක්ෂ ක්‍රමේ සම්පූර්ණයෙන් වගේ තුරන් වෙලා පැත්තකට විසෙලා තියෙනවා. ඊට අමතරව තියෙන සීර සම්ප්‍රදායික පක්ෂ පැත්තකට තල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ බලයට ඊම සඳහා කටයුතු කරමින් තිබුණු අපිට අහගන්න සත්‍යන සත්‍යයක් නෙමෙයි ඔවුන් එක්තරා අවස්ථාවකදී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ යම් අරගල දෙයකට සම්බන්ධ වෙච්ච පක්ෂයක්. ඒක ලොකු මේ මැතිවරණයේ විශේෂ විවේචනයක් උනේත් ඔවුන් සම්බන්ධයෙන්. ඒක කියන්නේ මේ යුද්ධ අරගල කරපු පක්ෂ, ආයුධ දරපු පක්ෂ මොවුන්ට බලය දෙන්න පුළුවන්ද, මොවුන් ඊට පස්සේ මොනවා කරයිද වගේ දෙයක් මේ වසර ගණනාවක් ප්‍රමුඛ සන්ධාන බලයට එන්න කටයුතු කරද්දි දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනේ කරද්දි ඔහුට ආයුරිවාපු විචනේ එක. හැබැයි ඒ සියල්ල වෙනස් කරමින් මෙදාපාර ජනජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. ඒ නිසා සමස්තයක් විදිහට ගත්තාම මම මේ ප්‍රතිඵලය දකින්නේ ලංකාවේ ජනාධිපතිවරවල මෙතෙක් තිබිච්ච සුවිශේෂීම ප්‍රතිඵලය. ඒක තමයි විශේෂම දේ අර මං කිව්ව කාරණා සියල්ලත් එක්කලා.
ඔව්, දැන් ඇත්තටම මේ වගේ වෙනසක්, ඒ කියන්නේ මේ ටිකක් වාමාංශික පක්ෂයක් විදිහට සහ වාමාංශික නායකයෙක් ජනාධිපතිවරයෙක් විදිහට, يعني රටේ නායකයා විදිහට පත්වීමද එතනදී සිද්ධ වෙලා තියෙන්නේ? දේශපාලන ධාරාවේ වෙනසක අපේක්ෂාවක්ද ජනතාවට තිබිලා තියෙන්නේ? නැත්නම් වංචාව සහ දූෂණය පිටුදැකීම ගැන විතරක් හිතලා NPP එක යම් සාධාරණයක් ඉටු කරයි කියලා දුන්නේ ඡන්දයක්ද මේක?
ඔය සියල්ල මිශ්‍රණයක් තමයි නිලක්ෂි මම දකින විදිහට. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ දැන් තියෙන දේශපාලනය වාමාංශික සමාජවාදී සම්පූර්ණ දේශපාලනයක් කියන තැනට එකඟ වෙන්න අපිට බැහැ. ඔවුන් ප්‍රසිද්ධිය කියනවා ඔවුන්ගේ සමාජවාදී පසුබිමක් තිබුණට, වාමාංශික පසුබිමක් තිබුණට පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවීවා පවත්වාගෙන ගමන් ඔවුන් පෞද්ගලික ධනවාදී ආර්ථිකයක තිබිය යුතු දේවල්, ඒ වගේම සුබසාධනවාදී ආර්ථිකයක තිබිය යුතු ලක්ෂණත් එකතු කරගත්ත ක්‍රමයකට තමයි ඔවුන් මේ යන්නේ. ඒක ඔවුන් පැහැදිලිව කියලා තිබුණා. මම දැක්කා ඒ මැතිවරණ වේදිකා හැම එකකදීම ඔවුන් කිව්වා. ඒ නිසා මේක වාමාංශික එහෙම නැත්නම් සමාජවාදී කියන තැනට දාන්න මං හිතන්නේ පුළුවන් කියලා. අපිට මං හිතන්නේ ඇත්තටම පත් වෙයි කියලා. ඒකේ නැඹුරුවක් තියෙනවා. ඔවුන්ගේ මුල් තියෙන්නේ වාමාංශික සමාජවාදී ක්‍රමයක් තමයි. හැබැයි මම විශ්වාස කරන්නේ මිනිස්සු මේ සමාජවාදී තරයේ ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වාමාංශික නැඹුරුවට ඡන්දෙ දුන්නයි කියන කාර. ඇත්තටම මෙතනදී ඔවුන්ගේ තියෙන අර වාමාංශික සමාජවාදී නැඹුරුව අඩුවෙන් තමයි ඔවුන් පුළුවන් තරම් පෙන්වුවේ මේ මැතිවරණය. මේ ජයග්‍රහණයේ පිටිපස්සෙ තියෙන එක සාධකයක් විදිහට මම දකින්නේ ඒක. අනිත් එක තමයි අපි ලංකාවේ පහුගිය කාලේ ගත්තොත් එහෙම ඔය වාමාංශික කියන දේ ලංකාවේ මතුවෙන්න බැරි වෙච්ච එක හේතුවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ හැමතිස්සෙම වාම නැඹුරුවකින් සහිතව තමයි කටයුතු කරේ. ඒගොල්ලෝ කිව්වේ ඔවුන් වාමාංශිකයෝ එක්කගෙන ඉන්නේ. මොකද ලංකාවේ තිබිච්ච සමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂය හැමතිස්සෙම ඔවුන් එක්ක සන්ධානගත වුණා. ඒ නිසා වාමාංශික දේශපාලනය කියන එක ලංකාවේ නිකන් එක්තරාකාරයක විහිළුවක් වඩ පත් වෙලා තිබුණා. ඉතින් ඒ පසුබිමේ තුලේ මම හිතන්නේ වාමාංශික සමාජවාදී ජමුරුවක් තියෙන නිසා මිනිස්සු ඡන්දය දුන්නා, මිනිස්සු ඒක බලාපොරොත්තු වුණා කියන එක. ඊළඟට ගත්තොත් ඔබ කිව්වා වගේ පැහැදිලිවම වංචා දූෂණ සම්බන්ධයෙන් තමයි ප්‍රතිපත්තිය තමයි ඔවුන්ගේ ප්‍රධාන උනේ. ඔවුන් දිගින් දිගටම කිව්වේ මේ මෙච්චර කල් තිබිච්ච අවුරුදු 73ක මේ ක්‍රමය ඇතුලේ වංචාව දූෂණය රජ වුණේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ දූෂණය නැති කරපු හොඳ රටක් හදන්න. ඒ නිසා ඒකට ජනවරමක් දෙන්න කියන එක මූලික තේමාවක් වුණා. මම හිතන්නේ ඒකත් වැඩ කෙරුවා. ඒකත් ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳ මූලික තේමාවක්. අනිත් එක මම දකින්නේ ඔවුන්ෙන් ගෙනාපු දේවල් වලට අමතරව මේ මෙච්චර කල් මේ පක්ෂ දෙකක් අතර ඇතිවෙච්ච ක්‍රමේ එක්තරා පුපුරායමක්. ඒ කියන්නේ මේ බලහුවමාරු ඇතුලේ අපිට ලැබිච්ච දෙයක් නැහැ. අන්තිමට අපි නිකන් බංකොලොත් වෙච්ච රටක් බවට පත් වුණා. ඒකත් එක්ක මේ ලංකාවේ සමස්ත මේ පැවතිච්ච මෙතෙක් පාලන බලය හොබපු හැම කෙනෙක් සම්බන්ධයෙන්ම ලොකු කලකිරීමක් ජනතාව ඇතුළත තිබුණා. ඉතින් ඒ නිසා අර සාම්ප්‍රදායික පක්ෂ තැරලා ඔවුන් ඡන්දය පාවිච්චි කිරීම දකින්න ලැබුණා. අනිත් එක තමයි මේ ප්‍රධාන පක්ෂ දෙක ගත්තොත්, අපි ගත්තොත් මේකේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්ත, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්ත ගත්තොත්, ඒ දෙපැත්තෙම හිටියේ එක්කෝ කාලයක් හිටපු දේශපාලඥයෝ හිටියා. දැන් පක්ෂ මරුව කියන එක ඒ පක්ෂ දෙක අතරම හරි සුලභ කාරණයක් වුණා. මම පෞද්ගලිකව මම අධ්‍යක්ෂ බින්දනවා. දැන් මම නමක් වශයෙන් කිව්වොත් මට පෞද්ගලිකව එක්කෙනෙක් පුද්ගලික මුණ ගැහිලා කිව්වා ඔව් ඡන්දය දෙන්න හිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයාට, ඔහු සහෝගේ පවුලේ සමාජිකයන්. නමුත් දීතා කුමාරසිංහ මහත්මිය ගේ බලහුවමාරුවෙන් පස්සේ ඒ බල ප්‍රදේශේ ඔහුට හිතුණා කියලා මේ මොකද්ද මේ කරන විකාරය, අපි මෙහිට දිය යුතුනේ, අපි ඡන්ද දෙන්න ඕන මොකක් හරි මේවා ගැන මේවා දිරිමත් නොකරන පාර්ශ්වයකට කියලා. ජාතික ජන බලවේගයටත් මේ පක්ෂ දෙකටම ඡන්දය දුන්න මෙච්චර කාලේ ඡන්දය දුන්නා. හැබැයි අර ප්‍රධාන පක්ෂවල තිබිච්ච ආණ්ඩුවල වගකීතු තැන්වල ඉඳලා විවිධ චෝදනාවට ලක් වෙච්ච අය තමන්ට ලං කරගෙන ඉස්සරහට ගන්න එක නොගැනීමට පරිස්සම් වුණා ජාතික ජන බලය. උන් හැමතිස්සෙම අර වගේ පුද්ගලව ලං කරගත්තේ නැහැ. ඉතින් ඒකත් ඇත්තටම මිනිසුන්ට යම් විශ්වාසයක් ගොඩනැගීමක සාම්ප්‍රදායික හොරු කියන මතය මෙහෙම දේශපාලන සම්බන්ධයෙන් ලංකාවේ හැදිලා තිනවන මෙහෙම මතයක්. මේ හැමදාම මේ පක්ෂ දෙකේ ඉඳගෙන මේ ජනතාව සූරා කරනවා හොරකමට සම්බන්ධයි කියලා තියෙන්නේ. එහෙම නැති පිරිසුදු චිත්‍රයක් ඕන නිසින්ම අවලලා තිබ්බා. ඉතින් මේ සියලු කාරණා එකතු වෙලා තමයි මම විශ්වාස කරන විදිහට ජාතික ජන බලවේගයට මේ ජයග්‍රහණයට යන්න මේ වුණේ. මම අර පෙර කිව්ව කාරණා මම යරිත් කියන්නම්. ඔවුන්ගේ වාමාංශික ප්‍රතිපත්ති, ඔවුන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති, ඔවුන්ගේ ඒ තියෙන මූල බීජත් එක්ක තිබිච්ච ඡන්ද ප්‍රමාණය තමයි මම නම් විශ්වාස කරන්නේ. ඔවුන් පහුගිය ජනාධිපතිවරණය 2019 ජනාධිපතිවරණය දිගත්ත 100%ට තිබිච්ච 140ක් දක්වා වර්ධනය වෙන්නේ 155 වල යන්නේ. ඒ සියලු සමස්ත හේතු කාරණා පදනම් කරගෙන කියන එක තමයි මම විශ්වාස කරන්නේ.
ඔව්, දැන් අපි බැලුවොත් එහෙම මේ ඔය ජනාධිපතිවරණයට කලින් විශාල භූමියේ උද්‍යෝගයක් තිබුණා, විශාල වෙනසක් කරන්නට ඕනි මේ දේශපාලන තන්ත්‍රය තුළ කියලා. ඉතින් අපි දැක්කා ජන හමුවලදී විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන අපේක්ෂකයන් 4 දෙනාමට, ඇත්තට මෙවර වෙන්දට නම් පිල් දෙකකට බෙදෙන්නේ ජනාධිපතිවරණයකදී, මෙවර පිල් 4කට බෙදිලා හිටියා ප්‍රධාන වශයෙන් පිරිස්. අඩු වැඩි වශයෙන් එයි යම් යම් වෙනස්කම් තිබුණා, ඒක ඇත්ත. නමුත් අවසාන වශයෙන් අවසාන ප්‍රතිඵලයේ විදිහට කී දෙනෙක් ඡන්දය පාවිච්චි කරලා තියෙනවද? මෙච්චර ලොකු වෙනසක් රටට අවශ්‍ය නම් එහෙමනම් ඉහළ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හිටියා. හැබැයි 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙනකොට 83%ක් විදිහට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව තිබුණාට මෙච්චර ලොකු වෙනසක් අවශ්‍යයි කියලා පෙළ ගැසෙමින් හිටිය ජනතාව අන්තිමේදී 75%ක් වගේ මට්ටමක් දක්වා තමයි ගිහිල්ලා තිබුණේ. දැන් මේ වගේ වෙනසක් ඇති කියලා යුතු බවට වෙන විශාල උද්‍යෝගය ඡන්දේ ප්‍රකාශ කිරීමේදී තිබුණේ නැහැ. මොකක්ද එතනදී අපිට කීවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඕකේ ගත්තොත් දිල්ලුක්ෂි මට උත්තර පැහැදිලිවම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි කවුරුත් හිතන්නේ නැති ප්‍රතිගොඩකුත් තියෙනවා. එකක් පහුගිය කාල සීමාව 2019 මැතිවරණ ඉඳලා පස්සේ අද මේ වෙනකන් ගත්තොත් අපි සමීපව හිටපු කී දෙනෙක් අද විදේශගත වෙලා ඉන්නවා. මම මට මතක විදිහට කියවපු විදිහට ලක්ෂ මිලියනයකට අධික පිරිසක් පහුගිය කාලය තුළ රැකියා සඳහා විදේශගත වෙලා තියෙනවා මේ ආර්ථික අර්බුදයෙන් මියවෙච්ච කාලය තුළ. එතකොට ඔවුන්ට ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක එක දෙයක් වෙන්න පුළුවන්. ඒ කාරණය කවුරුත් කතා නොකර කාරණයක් මට දැනෙන දෙයක් මේක. මොකද මම දැනුවත්ව අපේ මේ යාළු මිත්‍රාදීන් සර්කල් වල ඉන්න සෑහෙන පිරිසක් ගිහිලා තියෙන විදේශගත වෙලා. ඉතින් ඔවුන් පහුගිය කාලේ ඡන්දය දුන්නේ කාටද කියලා මට මතකයි. දැන් ඔවුන් විදාපාර ඡන්දය දාන්න හිටින එක එකක්. අනිත් එක මේ භූමියේ ඉන්න අය කෙරුවොත් තව දෙයක් තමයි මේ විශේෂයෙන් මේ දේශපාලන ක්‍රමේ කවුරු වුණත් එපා. මේ සේරම එකක් කිසිම දෙයක් වැඩක් නෑ. අර 225 එපා කියන මතයකුත් පහුගිය කාලේ හැදුනා. ඒ නිසා මිනිස්සු මේක ඕනෙම නෑ. මේ කිසි ක්‍රමයක් ඕනේ නෑ. අපි කරගෙන කොහොම හරි ජීවත් වෙනවා කියන මතයක හැදිච්ච පිරිසකුත් වර්ධනය වීමක් වුණා. අපිට ඒකත් පිළිගන්න සිද්ධ වෙනවා. يعني මේ ඒ වෙනසදී සමහර ජාතික ජන බලවේගය විශ්වාස කරා, සමහර ජාතික ජන බලවේගය විශ්වාස කරෙත් නෑ. ඔවුනුත් සාම්ප්‍රදායිකව දේශපාලනය කරයි, ඔවුනුත් පාර්ලිමේන්තු වේලාව එහෙම වෙයි. ඒ නිසා මේ අර වගේම තමයි මොවුනුත්. ඒ නිසා අපිට දෙන්න කෙනෙක් නැහැ කියලා නිකන් ඉන්න පිරිසකුත් වැඩි වෙලා තිබුණා. ඉතින් ඔය වගේ කාරණා නිසා තමයි මේ ඡන්දය පාවිච්චි වීම අඩු වීම කියන එක තමයි මම දකින්නේ. ඒ දෙකටම අමතරව මට හිතෙනවා සමහර ලාට මට දැකපු සහ අත්දැකපු සමහර දේ තමයි සමහරු දැන් අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පොටුව ඒ සම්බන්ධ වෙලා හිටපු සමහරකෝ දැන් මිතාපාර කොහොමනත් අපි දිනන්නේ. ඒ නිසා අපි කාටවත් ඡන්ද දෙන්නේ. අන්න එහෙම කිරිපු සුළු පිරිසකුත් හිටියා. දැන් ඔබ කිව්වා වගේ ජෝටා බේරජ පක්ෂ මහත්මයාගේ ඡන්දෙදි තන්ද දාපු සමහර මේ පාර ඡන්දෙ නොදා ඉන්නේ නැති. මොකද අපි අපේ අපේක්ෂකයා දිනන්නේ නැහැ කියන එක උන්ට පැහැදිලිව තිබුණා කොහොම කිව්වත්. ඒ නිසා යුතුයකමක් විදිහට ඡන්ද දාන්නට වඩා හොඳ නොගී ඉන්නවා කියන දෙයක් තියෙනත් එකයි. ඒකත් මම අහන්න දකින්න ලැබුණු කාරණයක්. ඉතින් ඔය
යුතුයකම
තමයි මම හිතන්නේ ඡන්දෙ අඩු වෙන්න හේතුව.
ඔව් විරංජන, තවත් එතනදී අපිට හිතන්න දෙයක් තියෙනවා නේද? මොකද දැන් පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ වගේ චරිතයක් ඡන්දෙට එනකොටම අර ලංකාවේ යුද්ධයේ ජයග්‍රහණයත් එක්ක ඇතිවුණු වීරත්වය තමයි ඉස්සරහට අරගෙන ආවේ. රටේ ආරක්ෂාව තමයි ප්‍රධාන ඡන්ද පුරුන්දු වලින් එකක් බවට පත් වෙලා තිබුණේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය මේ සියලු ප්‍රශ්න විසඳන වීරවරයෙක් විදිහට තමයි මේ ඡන්දදායකයා දැක්කේ. ඒ වගේම මේ රාජපක්ෂවරුන් හා සම්බන්ධව ඔවුන්ගේ දූෂණය හා සම්බන්ධව වන කාරණේ ඉස්සරහට ඇවිල්ලා තිබුණා. නාමල් ආවත් වැඩක් නැහැ. ඡන්ද මං හිතන්නේ ලක්ෂ 3ක්වත් ගන්න පුළුවන් මේ වගේ මතයක් තිබුණේ. දැන් එහෙම ඉන්න ජනතාවක් NPP එක සම්බන්ධව විශාල මතයක් සහ ඒකරාශී වීමක් අරගෙන ගියා. දැන් වංචාව සහ දූෂණය නැති කරනවා නම් සමහරවිට අපි NPP එකට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් රට ගැන හිතලා අපි ඡන්දෙ දෙනවා කියලා. අපි ජන හමුව දිහා බැලුවහමත් විශාල ඔලුගිරි සංඛ්‍යාවක් දැක්කා. නමුත් ප්‍රකාශ කිරීමේදී දැක්කේ නැත්තේ ඇයි? ඒ කියන්නේ ජනතාව ওই කියන තරම් උනන්දුවක් තිබිලා නැද්ද? නැත්තම් මේ ඔලුගිරි සංඛ්‍යාවක් විතරක් පෙන්නපු වාතාවරණයක් විතරද තිබුණේ? මොකක්ද ඇත්තට මෙතන ඇත්තම භූමිය යථාර්ථය වෙලා තිබුණේ?
නෑ, මෙහෙමයි. භූමිය යථාර්ථේ මම හිතන්නේ ඒ පෙන්නපු කට්ටිය ගිහිල්ලා ඡන්දෙ දැම්මා. අර මම ඔබට පෙර කිව්වා වගේ පැහැදිලි කරේ. ඔබ මේ අර අහපු ප්‍රශ්නය තුළම මම විග්‍රහ කරොත් දැන් ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව මේ දූෂණ මංචකෘත මෙහෙම අත්දැකීම් සහිත මෙහෙම පිරිසක් සහිත පුද්ගලයෙක් වෙලා එයාටත් එක කරගන්න බැරුව ගියා. එයාත් මේක නම් අපි කාටවත් ඡන්ද දෙන්න ඕනේ නැහැ කියලා මේ දේශපාලන ක්‍රමයේම සම්පූර්ණයෙන් ඉපා වෙච්ච පිරිසකුත් හිටියා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ අඩුවීම් වෙන්නේ මේකේ 6% විතර වගේ අඩුවක් තමයි තියෙන්නේ. කියන්නේ ලොකු බරපතල 70%ටත් වඩා අඩු මට්ටමක නැහැ. ඉතින් ඒ නිසා ඒ අඩුව මම හිතන්නේ අර දේශපාලන ක්‍රමයේ මේක ප්‍රශ්නත් එක. නමුත් ඉතින් අපිට කියන්න බෑ ඒ ඔලු ගෙඩි ගන්න මේ රැස්වීම වල තිබිච්ච ජනතාව වෙවිලා ඡන්ද දුන්නේ නැහැ කියන එක. මොකද ඡන්දේ පාවිච්චි වුණා. ඉතින් ඇත්තටම ඒක එහෙම ඡන්දේ දුන්න නිසානේ 104ක් තිබිච්ච පිරිසකට 150 ඉක්මවා යන තරම් ඡන්දයක් හම්බුනේ. ඒක ඇත්තටම දැන් ඔය මේ ප්‍රී ඇනලිසිස් වලදී, ඒ කියන්නේ සමීක්ෂණ වලදී ඔය ගැන කරපු විශ්ලේෂණ හැම එකකදීම මමත් අවස්ථා කීපයකට සම්බන්ධ වුණාම හැමෝම කිව්ව මතය තමයි 104ක් 160ක් විතර වෙනකම් වැඩි කරගන්න පුළුවන් අවුරුදු 5ක් ඇතුළත. ඒක වැඩි කරගන්න එක නිකන් පොඩි මැජික් එකක් විදිහට තමයි දැක්කේ. ඒ නිසා තමයි රවුන්ඩ් එකේ රිසර්ච් කරපු නැති, ඒ කියන්නේ මිනිස්සුගේ මතය අහන්න නැතුව ගණිතමය මැෂින් මේක අරපු හැමෝගෙම තියෙන්නේ මේ මැතිවරණේ වැඩිම ජයග්‍රහණ ඉස්සරහා ඊට කඩක් තියෙන සජිත් ප්‍රේමදාස. එහෙම තමයි මිනිස්සු හිතාගෙන හිටියේ. හැබැයි ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙන විදිහ, ඒ කියන්නේ 104ක් 160 කිතු කියන අලුත් ඡන්ද වලින් ගත්තොත් 150කට කිට්ටු අලුත් ඡන්ද සංඛ්‍යාවක් එකතු කරගෙන තිනවා NPP.
ඔව්, හැබැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැන් අද වෙද්දි පවසනවා ලක්ෂ 35කට අධික පිරිසක් තමන්ගේ ඡන්දය භාවිතා කරල නැහැ කියලා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තම 21%ක් කියලා. ඒ කියන්නේ මේ අර ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් කියලා බොහෝ දෙනෙක් කතා බහ කළාට ඒ ඒ එතෙන්ට යන්න බැරුව ගියයි NPP එකට කියන කාරණාව තමයි මේ අතරම විමසා බලන්නේ. එතනදී මේ මොකක් හරි අමුත්තක් තිබුණාද අපිට පේන දෙයක් නෙමෙයිද වෙලා තිබුණේ කියලා
ප්‍රශ්නයක්. නෑ මම 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 නම් දකින්නේම මම කියපු හේතු ටික තමයි. කියන්නේ එකක් සමහරව ඉන්නවා මොන මොන කවදරමක් වුණත් NPP එකට ඡන්ද දෙන්න කැමති නෑ වගේ හිටපු පිරිසුත් හිටියා. ඒකට ඔවුන්ගේ ඉතිහාසය සම්බන්ධයෙන් ගත්තාම අපිට ඔවුන්ට ඡන්ද දෙන්න හිතාදා ගන්න බෑ. වෙන දෙන්න කෙනෙකුත් නෑ කාටවත් දෙන්නේ නෑ. එහෙම පිරිස හිටියා. ඒතරට විදේශගත වීම. එතකොට දැන් කොහොම වුණත් මැතිවරණයකදී ඡන්ද ලක්ෂ 80ක් විතර වගේනේ වැටෙන්නේ 80ක් උපරිම 82ක් ඔය වගේ තමයි ලංකාවේ සාමාන්‍ය මැතිවරණයකදී ඡන්දය පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් බලපුවම ලක්ෂ 30ක් විතර කියලා දෙක සම්ස්ත ඡන්දයක අතරින් ලක්ෂ 30ක් කියන්නේ ඒ ප්‍රමාණිතී. ඒක මම නම් දකින්නේ නැහැ එහෙම භූමියේදී ඡන්දය පාවිච්චි වීම සම්බන්ධයෙන් උනන්දුවක් නොතිබ්බා එහෙම දෙයක්. නමුත් මම හිතන්නේ අර වගේ තාක්ෂණික හේතු මත එපා වීම මේක අපේ අපේක්ෂකය දිනන්න බෑ දිනන්නේ නෑ කියන එක ෂුවර්. ඒ නිසා අපි ඡන්ද දාන්න වැඩක් නෑ. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නවා කියන එක. ඒ මත සමහර සම්ප්‍රදායික ඡන්දායක නෙල්ලීම ඇති. නමුත් පොදුවේ භූමියේ විශාල උනන්දුවක් තිබ්බා සහ ඡන්දේ පාවිච්චි කරනයි කියලා ඡන්දේ දැම්මා. ඒක තමයි මගේ නම් නිරීක්ෂණ.
ඔව් අපි දැන් බලුවොත් එහෙම මේ රාජ්‍ය සේවකයාගේ දේශපාලනික කියවීම හෙළිදරව් වෙන ප්‍රධාන තැනක් තමයි තැපැල් ඡන්ද ප්‍රතිඵල. ඉතින් මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් බහුතරයක් තිබුණේ අනුරට කැමැත්තක් දක්වලා. එතකොට රාජ්‍ය සේවකයාගේ දේශපාලන හැසිරීම සම්බන්ධව අපිට මොනවද එතනදී කියව ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඔව් රාජ්‍ය සේවයේ ඔක මොළේඳනම කිපිච්ච කාරණා නැත්නම් ඔය විශේෂණ ගුරුවරු ත්‍රිවිධ හමුදාව ඔය වගේ පාර්ශ්ව ව්‍යාපාර පැහැදිලිවම වැඩි බහුතරයේ ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ අනුකමාර දිසානායකට. හැබැයි එතකොට අපි දන්නවා දැන් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මම දැකපු විදිහට ඔහු තමයි අඩුවෙම පොරොන්දු දෙන්නේ. වැඩ වැටුප් වැඩි කිරීම ඒ වගේ දේවල් වල පොරොන්දු වැඩි හරියක් තිබුණා රණවික මසංග මහත්මයාගේ සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ තිබ්බ. ඔවුන් නිකන් ඒ බෙදෙන බෙදිල්ලක් කිව්වා අහන් ඉන්න බැරි තරම. නමුත් ඒ වෙලාවේදී අනුරුද්ධ දිසානායක අනුගමනය කරේ ටිකක් ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක්. ඔහු කිව්වා අපි රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා, ස්ථිර කරනවා, ස්වාධීන කරනවා. හැබැයි මේ කියන දේවල් දෙන්න බෑ වගේ අදහසක් අවස්ථා ගණනාවකදී කිව්වා. එතකොට එහෙම බැලුවොත් එහෙම රාජ්‍ය සේවකයා ව්‍යාපාර ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ අර තමන්ට දෙනවා කියන දේවල් පොරොන්දු කියන දේවල් සතපහ කර නොතකා හැරලා ඔවුන් වෙන අරමුණකින් මේකට ඡන්දය දුන්නා කියන එකක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. සහ ඔවුන් හිතන්නේ නැති දැන් පහුගිය කාල සීමාවෙදී රාජ්‍ය සේවයේ යම්තාක් ආකාරයකට දිය කර අරිනවා ඒ වගේ ලක්ෂණ අපි දැක්කා. කියන්නේ මේ ආර්ථික ක්‍රමය ඇතුලේ මේ රාජ්‍ය සේවයේ පුළුවන් තරම් රාජ්‍ය සේවයේ වරක් ප්‍රසාදයක් අපාදු කරන්න, ඒ කියන්නේ වැටුප නැතත් අනිත් ලැබෙන දේවල් කප්පාදු කිරීමේ වගේ දේවල් ගියා ඔය IMF කළු දෙනුවත් එක්ක. ඉතින් ඒ නිසා එතනදී ශක්තිමත් රාජ්‍ය සේවයක් තියාගන්න පුළුවන්, හදාගන්න පුළුවන් NPP එක කියන දේවල් මේ වගේ රාජ්‍ය තන්ත්‍රය කෙරේ රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් කරන ක්‍රමයක් ඇතුලේ කියන එක සම්බන්ධයෙන් ගත්තොත් සමහර අපි දන්නවා රාජ්‍ය ආයතන විකුණනවා කියන ප්‍රතිපත්තියක තමයි සමහරලාට හිටියේ රණිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි ඒ පෞද්ගලීකරණය කියන එක පැත්තකට දාලා රාජ්‍ය දියුණු කරනවා කියන මතය ශක්තිමත් රාජ්‍ය සේවයක් කියන දේ NPP එක ඇති කරපු මතය රාජ්‍ය සේවකයක මේ විශ්වාසය ඇති වෙන්න බලපපු එක හේතුවක් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක තමයි අපි දකිනවා අනිත් එක මේ තියෙන වැටුප් විෂපතා ප්‍රශ්න ගැටළු හැමදාම එකම තැන තියෙනවා. ඉතින් ඔවුන් විශ්වාස කරන්න ඇති මේවා හැමදාම ඇදගෙන ගිය ක්‍රමයකට වඩා යම් ස්ථාවරයක් මේ යටතේවත් ගන්න පුළුවන්ද කියන එක මේ ඇති වෙනවා රාජ්‍ය සේවක විශ්වාසය දිරා ගන්න ඇති කියන එක තමයි මම දකින්නේ. හැබැයි උතර තියෙන ලොකුම ප්‍රශ්න තන්නේ ඒක තමයි. ඒක මින් ඉදිරියට දිගටම පවත්වාගෙන යෑම මම දකින්නේ සුළුපටු අභියෝගයක් නෙමෙයි. මොකද ඔය රාජ්‍ය සේවයේ තියෙන වැටුප් විෂමතා, ඒ වගේම ශ්‍රේණි විෂමතා, ඒ වගේ ප්‍රශ්න ඒව විසඳන්න. එතකොට මේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් තියෙන අන්තර්ජාතික මූල්‍යවලත් එක්ක තියෙන ගනුදෙනු විදි රාජ්‍ය සේවයට සම්බන්ධයෙන් තියෙන කොන්දේසි, එතකොට මේකේ කාර්යක්ෂමතාවයේ පිළිබඳ තියෙන ගැටලු, ඉතින් මේවා සේරටම මුහුණ දෙද්දී රාජ්‍ය සේවයේ කොහොමද ගනුදෙනු කරන්න කියන එක ඉස්සරහට මේ ආණ්ඩුවේ මේ කියන්නේ ජනාධිපතිවරයාගේ කක්කරි හදන ආණ්ඩුවක පැවැත්ම තීරණය කිරීම සඳහා වුණත් ඉතාම තීරණාත්මක දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි මම දකින්නේ.
හොඳයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම උදෙසා පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව යම් විශ්ලේෂණාත්මක දැක්මක් පිළිබඳවයි. ඉතින් ඒ පිළිබඳව විමර්ශනය සිදු කරන්න මම ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ නීතිඥ සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන විරංජන හේරත් මහතාට. විරංජන, දැන් අපි ටිකක් උතුරට යමු නොතින් එහෙම උතුරේ දකින්නට ලැබුණු සුපුරුදු ඡන්දේ ප්‍රකාශ කිරීමේ රටාව පසුගිය මැතිවරණත් එක්ක සංසන්දනය කරද්දී ටිකක් අවම ගතියක් තමයි අපිට දකින්නට ලැබුණේ. ඒ වගේම වැඩි මනාපයක් සජිත්‍ර හිමි වෙනවා දකින්නට ලැබුණා. දැන් මෙවර ඡන්දේ ප්‍රකාශ කිරීම අඩුත් වෙලා තිබුණා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙද්දී ඇත්තටම සාමාන්‍යයෙන් ඔහුට යම් විරෝධයකුත් තිබුණා. දමිළ ජනතාවගේ එක්තරා කොටසක් යුද්ධයට නායකත්වය ලබා දුන්න මේ ක්‍රියාකාරිකයෙකු විදිහට බලපෑමුත් තිබුණ උතුරේ ජනතාවට ඡන්දේ ප්‍රකාශ කරන්න එපා වූ වෙනුවෙන් කියලා. නමුත් ඊට වඩා අවම ඡන්ද ප්‍රකාශ කිරීමක් මෙවර උතුරේ ජනතාවගෙන් දකින්නට ලැබෙනවා. මොකක්ද ඔවුන්ගේ මේ ටිකක් අලස සහ පසුගාමී තත්වයට හේතු වෙන්නට ඇත්තේ?
ඔව්, මෙදා පාර උතුරේ ඡන්දේ දිහා අපි හැරලා බැලුවොත් ත්‍රිජි පිළිතුරක් මට දෙන්න පුළුවන්. උතුරේ ඡන්දේ දෙන්න වගේම ඡන්දේ නොදිය යුතුයි කියලා. මේ ඡන්දය දකුණේ ජනාධිපතිවරයෙක් තෝරගන්න තියෙන ඡන්දයක්. මේදී ඡන්දය පාවිච්චි නොකළ යුතුයි කියන ව්‍යාපාරයකුත් උතුරේ අරන් ගියා. විශේෂයෙන්ම ඔය කුමාර පොන්නම්බල ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලගේ නායකත්වය තුන් දෙමළ කොංග්‍රසය ඔවුන් කිව්වේ මේ ජනාධිපතිවරණය වර්ජනය කරන්න කියලා. ඔවුන් ඡන්දය දෙන්න එපා කියලා. ඔවුන්ට මන්ත්‍රීදුර දෙකක් තියෙනවා යාපනයේ දිස්ත්‍රික් උතුරු පළාතේ පාර්ලිමේන්තුවේ තුල. ඉතින් ඒ මන්ත්‍රීදුර දෙකක් තියෙන පක්ෂකින් කරන්නේ බලපෑම ඔවුන් ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ජීජී පොන්නම්බල මහත්මයාගේ කාලයේ සිට පැවතගෙන අවුරුදු ගණනාවක ලංකාවේ පැරණිම දේශපාලන ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේ පක්ෂකින් කරන බලපෑමත් ඡන්දය අඩු වෙන්න එක හේතුව. ඔවුන් කිව්වේ ඡන්දය වර්ජනය කරන්න කියලා. එතකොට අපිට ඒක නොතකාරින්න බෑ. ඒක එක හේතුවක්. ඒක තමයි මම දකින්නේ ප්‍රධානම හේතුවක් විදිහට ඡන්දේ භාවිතය අඩු වෙන්න. අර සමස්ත රටේ ඡන්ද භාවිතය අඩු වෙන්න තියෙන සාධක වලට අමතරව උතුරේ ඡන්ද භාවිතය අඩු වෙන්න ওই හේතුවත් බලපෑවා. ඔබ ඊළඟට මතු කරපු කාර්යය තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි වැඩිපුර ඡන්ද හම්බුනේ කියන එක. හරි, සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි වැඩිපුර ඡන්ද හම්බුනේ. හැබැයි එක ප්‍රධාන දෙයක් තියෙනවා. ඔහු ගිය පාර ගත්තට වඩා මෙදා පාර ඔහුගේ ඡන්ද අඩුයි. සමහර දිස්ත්‍රික් වල ගිය පාර ඔහු ඡන්ද ලක්ෂ දෙකක් ගත්තා. මෙදා පාර එක ලක්ෂ ටිතර අඩු වෙලා තියෙනවා. ඉතින් පැහැදිලි අඩු වීමක් තියෙනවා. නමුත් ඔහු තමයි එක. එතකොට එක වෙන්න හේතුව අපි ගත්තොත් මම හිතන්නේ තාමත් ඔහුට ප්‍රධාන උතුරේ තියෙන ප්‍රධාන දෙබල දේශපාලන පක්ෂවල සහයෝගය සමහර පක්ෂවල ලැබුණා. විශේෂයෙන් ඊළඟේ තමයි අරසුක කච්චි පක්ෂයේ නායකයා භාවේ සේනාධිරාජා, ඒ වගේම මන්ත්‍රී සුමන්දිරන් ඔවුන් ප්‍රසිද්ධිය කිව්වා ඔවුන් තීරණයක් කරන්න තියෙනවා සජිත් ප්‍රේමදාසට සහාය දෙන්න. ඒ නිසා ඔහුට සහාය දෙන්න කියන එක. එතකොට ඔවුන්ගේ හඬ අඩු වෙලා තිබුණත් යම් මට්ටමකට තාමත් වලංගුයි. මොකද අඩු වෙලා තියෙනවා කියන එකෙන් මම අදහස් කරන්නේ නැත්තම් ඒක ප්‍රබලවම එක විදිහටම තිබුණා නම් ලක්ෂ දෙකම හම්බෙන්න ඕන ගිය පාර හම්බෙච්ච. ඒක හම්බුනේ. ඒ නිසා ඒ ඔවුන්ගේ යම් දියවීමකුත් තියෙනවා ඊළඟ තමයි ලර්ස්කච් වගේ පක්ෂවල. හැබැයි නමුත් ඔවුන්ට තාම ප්‍රබල බලයක් තියෙනවා. ඒ නිසා තමයි ඒ ලක්ෂ ඒ ප්‍රමාණය ඔවුන්ට හම්බ වුණේ සජිත් ප්‍රේමදාස එච්චර උඩට ඡන්ද ප්‍රමාණයක් ගත්තේ.
දැන් ඒ අඩුවීමට එක්තරා හේතුවක් වෙන්න පුළුවන්ද? දැන් TN එකේ තිබුණු බෙදීම, දැන් TN එකේ පක්ෂ අතරින් ප්‍රධානම පක්ෂයනේ මේ අයිටක් මේ ඊළඟේ තමිල් අරසු පක්ෂය. දැන් එතනදිත් මුලින්ම අපි දැක්කා කොටස් තුනකට බෙදෙනවා. කට්ටියක් සුමන්ත්‍රින් ඇතුළු පිරිසක් සජිත්‍ර සහයෝගය දැක්වුවා. එතකොට එහි නායකයා අයිටක් පක්ෂයේ එහෙමත් නැත්නම් ඊළඟේ තමිල් අරසු කච්චෙහි නායකයා මාවේ සේනාධිරාජා රනිල් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. ඊට පස්සේ ඔහු රනිල් සහයෝගය දෙන්න වගේ තත්වයක් උද්ගත වුණා. ඊට පස්සේ තවත් පිරිසක් දෙමළ අපේක්ෂකයා වන අරියනේත්‍රන් මහතාට සහයෝගය දෙන්න ඕන කියලා කිව්වා. මේ වගේ මේ මං හිතන්නේ ඔවුන්ගේ මේ තිබිච්ච බෙදීම යම් දෙමළ ජනතාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කළා කියලා ඔබට හිතනවාද?
ඔව්, ඇත්තටම. දැන් ඔබ මම ඉස්සරහ පැහැදිලි කරා වගේ ඡන්ද අඩු වුණත් සජිත් දිනන්න එක හේතුවක් තමයි ඊළඟේ තමයි කරසු කච්චි පක්ෂයේ සෑහෙන පිරිසක් ඔහුට සහය දුන්න එක. එකෙනෙක් කැපි දිගින් දිගටම කිව්වා ඔහුට සහාය දෙන්න කියලා. එක එකක්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම අපි දැක්ක ඊළඟ තමයි ලොරස් කච්ච පක්ෂයේම සමහර පුද්ගල විශේෂයෙන්ම ශ්‍රීදන් මන්ත්‍රීවරයෝ වගේ පිරිස ඔවුන් ප්‍රසිද්ධි සහාය දුන්නේ ස්වාධීන දෙමළ අපේක්ෂකයාට. දෙවිල මිද්දිපත්ච්ච අරිනේත්‍ර මහත්තයාට ඔහුට ඡන්දෙ දෙන්න කියලා ව්‍යාපාරක තමයි ඔවුන් නිරත වුණේ. ඒ නිසා ඒ ගිය පාර ලැබිච්ච ඡන්ද ටික බෙදිලා ගිහිල්ලා එක කොටසක් අරිනේත්‍ර මහත්තයාට ගියා. එතකොට අනිත් කොටස කොටසක් සජිත් ළඟට. ඊළඟට අනිත් පැත්තේ ඔබ කිව්වා වගේ මාවේ සේනාධිරාජ මහත්මයාට ගිහිල්ලා කතා කරා, රනිල් වික්‍රමසිංහ මහත්තයා දිගින් දිගටම කතා කරා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා අන්තිම ඔහුගේ මෙතිවරණ ව්‍යාපාරයේදී විශාල බරක් දැම්ම උතුරට ගිහින් පළාත්වල, විශේෂයෙන් උතුරට. ඔහු ගිහිල්ලා හිටපු ඔය එක්සත් ජාතික පක්ෂයෙන් හැම වෙලාවෙම වගේ මන්ත්‍රීවරයෙක් තේරිපත් වුණා. විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය වගේ අය හිටපු මන්ත්‍රීවරියක් වුණත් ඔවුන්ට යම් දේශපාලන බලයක් තිබුණා. ඔහු උතුරේ භූමියේ දේශපාලනයක් කරා. ඒ වගේම ඔහු පෙන්වන්න උත්සාහ කරා මම ඇත්තටම දෙමළ ජනතාවට යමක් කරන්න උත්සාහ කරපු නායකයෙක් බව. ඒ වගේම තමයි මට තව හේතුවක් තිබුණා ඔහුට ඡන්ද දෙන්න. මට එක්තරා වැඩිහිටි දෙමළ ජාතිකයෙක් උදාහරණයක් වශයෙන් කිව්වොත් මට වැඩිහිටි දෙමළ ජාතිකයෙක් හම්බුණා. දැන් ওই ඡන්දයට සති දෙකකට විතර වගේ කාලයකට ඉස්සෙල්ලා ඔහු මට කිව්ව දේ තමයි 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරට පස්සේ සටන් විරාමයක් ආවා. ඊට පස්සේ සටන් විරාමය තිබුණ හින්දා අපි අවුරුදු ගානක තිබිච්ච යුද්ධේ මේවා කරලා අපිට යම් ජීවිතයේ අලුත් දේවල් දැකලා මේ රට යම් සාමමාවතකට ආවා. හැබැයි ඊට පස්සේ 2005 තිබිච්ච ජනාධිපතිවරයේදී රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන්න එපා, කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා ඡන්දෙ වර්ජනය කරන්න සිද්ධ වුණා. අපි ඡන්දෙ නොදුන් නිසා, උතුරේ ඡන්ද නොලැබුණු නිසාම ඔහු පරාජයට පත් වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඒක අවසන් ප්‍රතිඵල වුණේ 2009 දී. ඔවුන්ගේ පැත්තෙන් බලද්දී අරගලයේ ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. විශාල ජීවිත හානියක් වුණා. අපිට ඒක වළක්වා ගන්න තිබේද අපිට 2005 දී රනිල් වික්‍රමසිංහ ඡන්දෙ දුන්නා නම්. ඒ නිසා අපිට ඇත්තටම ඔහුට ඡන්දෙ දෙමින් දිය යුතුම අවස්ථාව අපිට මගහැරලා ගිය නිසා දැම්මත් අපි ඔහුට කළ ගුණ සලකන්න ඕන. ඔහුට ඡන්දෙ දෙන මම ඒ නිසා මම ඡන්දෙ දෙනවා ඔහුට කියලා ඒ පුද්ගලයා ප්‍රකාශ කරා. ඔහු ඔහු විතරක් නෙමෙයි තව වටේ පිටේ පිරිසකුත් ඉන්නවා. ඔහු දන්න විශාල පිරිසක් ඉන්නවා මේ මතය උන්නේ ඡන්දෙ දෙනවා කියලා. ඉතින් ඒ වගේ අදහසුත් බලපාන්න ඇති. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශාල ඡන්ද කොටසක් ගියා. ඒ වගේම තමයි අපි අමතක නොකළ යුතු කාරණේ ජනතා මිත්‍ර පෙරමුණට සාපේක්ෂව පහුගිය අවුරුදු වලට වඩා උතුරේ යම් ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙන සමහර දිස්ත්‍රික්වල සමහර ආසන ඡන්ද 2000 3000 සමස්තයක් විතර කරතම 20 30000ක වගේ ප්‍රමාණ සමහර දිස්ත්‍රික්වලදී ලැබිලා තියෙනවා. අපි පහුගිය මැතිවර ප්‍රතිපලත් එක්ක බලද්දී ඕකේ දේශපාලනත් එක්ක බලද්දී දේශපාලන ඉතිහාසයත් එක්ක බලද්දී සැලකියුතු වැඩිවීමක්. ඉතින් උතුරේ දෙමළ තරුණයන් විශේෂයෙන් තරුණ පරම්පරාව තමයි ඔවුන්ට ඡන්ද දුන්න කියලා හේතින ආරංචි මාර්ග වලින් කියන දේ. එතකොට ඒ අනුව බලද්දී මේ විදිහට ඡන්ද බෙදිලා ගිය නිසා තමයි ඔය අර සජිත් ප්‍රේමදාස මහත්තයාට ගිය පාර ගන්න පුළුවන් වුණ තරම් ලොකු ඡන්ද ප්‍රමාණයක් උතුරේදී ගන්න බැරුව ගියේ. නමුත් අර දෙමළ සන්ධානයේ වගේ සාම්ප්‍රදායික පක්ෂ දෙමළ සන්ධානයේ ඉන්න ඔය ඊළඟේ තමයි ලරුස්වච් පක්ෂ වගේ හිටපු සමහර නායකයෝ දිගින් දිගටම ඔහු වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහුට අර ඡන්ද ප්‍රමාණය ලබා ගන්න පුළුවන් යම් මට්ටමකට රඳව ගන්න පුළුවන් වුණා. ඒක තමයි සිද්ධ වුණේ කියන එක තමයි මගේ විග්‍රහය විශේෂයෙන් උතුරේ ඡන්දෙ.
දැන් ඔය මේ උතුරේ ඡන්දදායකයාගේ මේ ඡන්දේ ප්‍රකාශ වීම අඩුවීමට බලපාපු හේතු දැන් අපි යම් උපකල්පනයකට එනවා නම් මේ වෙනකන් උතුරේ ජනතාවට ඒ දේශපාලඥයන් විසින් විශේෂයෙන්ම දමිළ පසුබිමක් සිට දේශපාලඥයන් විසින් ලබා දුන්න බලාපොරොත්තු අපි දකිනා මෙවර ඒ දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර යුද්ධයේදී දෙමළ ජනතාව 40,000කට අධික සංඛ්‍යාවක් ජන සංහාරයකට ලක් වුණා. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානවීය කමිසමේ විමර්ශන සිදු වෙනවා, සාක්ෂි ගන්නවා. නමුත් සාධාරණයක් තාම සිද්ධ වුණේ නැහැ. එතකොට අතුරුදන් වූවන් සම්බන්ධව ඔවුන් නගින ප්‍රශ්න මෙදාපාරේ කිසිම දෙයක් අපිට අහන්නට ලැබුණේ නැහැ. එතකොට ඒකත් ඔවුන්ගේ අවුරුදු ගාණක් තිස්සේ ඔවුන්ට මේ ඡන්ද පොරොන්දු විදිහට ලැබෙන දේවල් මෙවර ලැබුණේ නැහැ. එයත් ඔවුන්ගේ මේ මන්දගාමී ඡන්ද ප්‍රකාශ කිරීමට බලපෑවද සහ එයම එක්තරා අන්දමකට වාසියක් වුණාද අනුර කුමාර ඇතුළු දකුණේ දේශපාලනයේ උතුරේ චුට්ටක් හිසෝසවන්න ඔබේ කියවීම මොකක්ද ඒ සම්බන්ධව?
ඔව් එතනදී මම දකින්නේ මෙහිමයි. දැන් අපි ගත්තොත් අර මම කිව්වාගේ ඔය ඔය සම්බන්ධයෙන් මතු කරපු කාරණයක් තමයි ඡන්දේ ප්‍රතික්ෂේප කරන්න කියලා කිව්ව දෙමළ කොංග්‍රසයේ. ඔවුන් ප්‍රධාන වශයෙන් කිව්ව දෙයක් තමයි අපි අවුරුදු ගාණක් මේ අපේක්ෂකයන්ට කියලා තියෙනවා, ඔවුන් කියලා තියෙනවා මේවා ගැන පරීක්ෂණ පවත්වනවා, මේවා ගැන සොයම් මේවා කරනවා, මේ මානව හිමිකම් උල්ලංඝනය වීම කියලා හොයනවා, එහෙම කියලා පොරොන්දු වෙනවා, ඡන්දෙදි කියනවා. හැබැයි මේ පාර අපි ඒ කිව්වට අවුරුදු ගාණක මේ කිසි කෙනෙක් ඒ පොරොන්දු දීලා නැහැ. ඒ නිසා මොවුන්ට අපි ඡන්දය නොදිය යුතුයි කියන මතයේදී ඔවුන් හයිලයිට් කරේ දේවල් තමයි මේ දේවල් මේව කරන්නේ. ඒ නිසා මේක මේ අපි වෙනමම අපි මේ ඡන්දය දීලා වැඩක් නැහැ, ඡන්දය දෙන්න එපා කියන මතයේදී ඔවුන් ඒ කාරණේ තමයි හයිලයිට් කරේ ඇත්තටම. ඒ නිසාම තමයි මං හිතන්නේ ඒ පිළිබඳ තියෙන බලාපොරොත්තු අතහැරීම මේ ඡන්ද අඩුවීමට එක හේතුවක්. ඒක එකක්. අනිත් එක තමයි උතුරේ ඡන්දදායකය වෙනකොට මේ වෙනකොට ඔවුන් අතර පොඩි අදහසක් නිර්මාණය වෙලා තිනවා මේ අපි කොච්චර මේවා දේවල් කියුවත් දකුණේ පත් වෙන කෙනා ඒක කරන්නේ නැහැ. මේ එන ජනාධිපතිවරයා ඒ දේ කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ අපිට යම් ආකාරයක සාධනීය දෙයක් ලබා ගන්න පුළුවන් කෙනෙක් එක්ක යන්න ඕන කියන අදහසකුත් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අර ඔබ කිව්ව ආකාරයට ජනතා මුක්ති පෙරමුණේ ඡන්ද වැඩිවීමට නම් මම දකින හේතුව ඒ වගේ කාරණා නෙවෙයි. විශේෂයෙන් ඔය තරුණ පරම්පරාව, ඒගොල්ලන්ට දැන් 2009 පස්සේ ව්‍යාපනයේ ඡන්ද දාන්න පටන් ගත්ත පරම්පරාවට මේ සාම්ප්‍රදායික රැඩිකල් ක්‍රමයට වඩා කවුරු හරි ඇවිල්ලා අපිට මේ ලෝකයට විවෘත කරනවා නම්, අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා නම් වගේ අදහසක් මතුවීමක් මේ තරුණ පරම්පරාවෙතල උතුරේ යම් වර්ධනයක් වීමක් අපි දකිනවා, නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි ඒ තරුණ පරම්පරාව අපි මේ වර්තමානයේ හදාගන්න ඕන. ඉතිහාසයේ තියෙන දේවල් මේ කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ වර්තමානයේ ඡන්දේ දීලා ගැලපෙන කෙනෙක් පත් කරගන්න ඕන වගේ මතයක් නිසා තමයි මට හිතෙන්නේ තරුණ ඡන්ද වලින් සම්ප්‍රමාණයක් ජනතා මුක්ති රෝහලේ දාපාර ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
ඔව් අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි ලංකාවේ පළවෙනි වතාවට වාමාංශිකය නියෝජනය කරමින් රටේ නායකයෙක් බිහි වෙලා තියෙනවා. තෙවැනි බලවේගයක් විදිහට ඔවුන් ක්‍රියා කරමින් හිටියේ 3%ක් වගේ පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඔවුන්ගේ ඡන්ද ඒකරාශී වීම 42%ක් දක්වා වැඩි කරගන්නට අනුර කුමාර දිසානායක සමත් වෙලා තියෙනවා. මේ සියලුම සාධක එකතු කරගත්තාම ජාතික ජනබලවේගයට කොයි වගේ ඉදිරි දැක්මක් තියෙන්න ඕනිද මේ ලංකාවේ තියෙන මේ අමුතු දේශපාලනික ප්‍රවාහය කියවා ගනිමින් ඉදිරියට යන්න?
ඔව් මම හිතන්නේ දැන් තමයි ඔවුන්ට තියෙන සැබෑ අභියෝගය තියෙන්නේ. ජයග්‍රහණය කරා ඔවුන් විශාල පිම්මක් පැනගත්තා ඒක හරි එතනදී තමයි දැන් තමයි ඔවුන්ට මේ ඡන්දදායකයව තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකය ආරක්ෂා කරගෙන ඡන්දේ නොදුන් ජනතාවගේ විශ්වාසය කොහොමද දිනාගන්නේ කියන කාරණේ තමයි මම හිතන්නේ ලොකුම අභියෝගය මොකද දැන් මහමැතිවරණයක් ඔවුන් ප්‍රකාශ කරන කාලයට හෙට අනිද්දාම පාර්ලිමේන්තුව විසිරුව හැරලා මහමැතිවරණයක් තියයි ඒ මහමැතිවරණයේදී බහුතර 113ක බහුතරයක් දිනාගන්න බැරුව ගියොත් මේ ජනාධිපතිවරයාට තමන්ගේ කටයුතු තමන්ට ඕන විදිහට කරගන්න බැරි වෙනවා ඒ කියන්නේ ඔහුට ඕගේ විධායක බලයෙන් නිසිපරිදි පාවිච්චි කිරීමට නොහැකි වෙනවා මොකද පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තියෙන්නේ ව්‍යවස්ථාදායක බලය තියෙන නිසා පාර්ලිමේන්තුව කියන එක ඒහි බලය අනිවාර්යයෙන්ම මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් එතනදී 113ක් හදා ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. 113ක් හදාගන්න මේ ගත්ත ප්‍රතිඵලය ගත්තත් අපි මේ ප්‍රතිඵලයේ කෙලින්ම පාර්ලිමේන්තුවට කන්වර්ට් කරලා අපි බැලුවොත් මං හිතන්නේ മന്ത്രിදුර 90 100 අතර ප්‍රමාණයක් තමයි ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි කරගත යුතුයි. වැඩි කරගෙන තමන්ගේ මේක දිනාගත යුතුයි. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ එන්පීපී එක වෙන්නේ ඉස්සලා ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 4 මට්ටමේ වුණේදී ඔවුන්ට තිබුණා ඉතාම විනයගරුකව කාඩවරු තමන්ගේ පක්ෂයේ හිටපු පිරිස ඉතාම හොඳින් පාලනය කරගෙන කරගෙන යෑමේ ක්‍රමයක් තිබුණා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එන්පීපී එක බවට පරිණාමය වෙලා විශාල වීම හරහා මේ වපසරිය පුනරුලීමත් එක්ක විවිධ පිරිස් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ විශාල පිරිසකට ඔවුන්ට අර පරණ තිවිචේ විනේ ඒ ආකාරයෙන්ම අර විශාල පිරිසක් එක්ක පවත්වාගෙන යන්න පුළුවන්ද? උන්න කොහොමද පුළුල් අරමුණක් ඇතුළේ ඒක රාශී කරන්නේ? ඉතින් මේව තමයි ඇත්තටම අභියෝග. මම හිතන්නේ ඒවා මේ ඉතාම අසීරු අභියෝග. ඒක කරන්න බැරි දේවල් නෙමෙයි. ඉතාම අසීරු අභියෝග. මම හිතනවා ඒක නේ උන්ට අවබෝධයක් ඇති. මොකද මේ ජනතා පිටකරන්නේ මේ හිටිය නායකයෝ මේ දැන් ඉන්න නායකයෝ ජාතික ජන බලවේගින් නැගේ දේශපාලනයට අලුත් අය නෙමෙයි. උන්ට යම් අත්දැකීම් තියෙනවා මේ සම්බන්ධයෙන් හසිත. ඒ නිසා උන්ට මේක තමයි තියෙන ලොකුම අභියෝගය. කොහොමද මේ රාජ්‍ය සේවය කළමනාකරණය කරගන්නේ? මේ ලංකාවේ විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. කොහොමද මේ සුබසාධනවාදී ආර්ථිකයක් තියාගන්නේ? කොහොමද මේ වෙලාවේ රටේ ආර්ථිකය හසුරුවගන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් ඔවුන් ඒවට මුහුණ දෙන එක එක ඔවුන්ට පළවෙනි කාරණේ ඔවුන්ට ආදර්ශමත් වෙන්න සිද්ධ වෙනවා. අර ඔබ කියන වගේ වාමාංශය තමයි ඔවුන්ගේ. නමුත් මම හිතන්නේ ඔවුන්ට ඔවුන් වාමාංශික කියන දෙයට වඩා ඔවුන් මට හිතෙන්නේ සුබසාධනවාදී යම් මිශ්‍ර ආර්ථික ක්‍රමයකට සමාජවාදී ලක්ෂණ සහිත ආර්ථික ක්‍රමයකට විරුද්ධ වෙලපලක් සහිත ආර්ථික ක්‍රමයක් තුල තමයි ඔවුන්ට පවත්වාගෙන. මොකද ක්ෂණික වෙනසක් කරන්න ගියොත් ඔවුන්ට මේ තියෙන දේවල් මම හිතන්නේ ලේසි වෙයි කියලා ඉස්සරහට කරගෙන යන්නේ. ඒ නිසා මං හිතන්නේ ඔවුන් යම් ආකාරයකට ඒ ආකාරයේ ආර්ථික මොඩලයක් පවත්වාගෙන යයි. ඒ වගේම පෙර කිව්වා වගේ රාජ්‍ය සේවයේ විශ්වාසනීය දිනා ගන්න කටයුතු කරයි. ඒ වගේම මේ ජනතාවට කෙටි කාලීනව ලබා ගන්න දෙන්න පුළුවන් සහන ලබා දෙන්න කටයුතු කරයි. ඉතින් මේවා ලිහිසියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. විශේෂයෙන් මේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක අර්බුද මෙද්දී. නමුත් මට හිතන විදිහට තාම කෙටි කලකින් ඕන් මහමැතිවරණයට තමයි. මොකද මේ අපි දන්න ඕනම ආණ්ඩුවක් කල් ගත වෙන්නේ ගත වෙන්න ඕනම එකිනෙකගේ ජනප්‍රියතාවයේ වැඩි වෙනට වඩා පිරිහෙන තින්ටකට තමයි වැඩි. ඒ නිසා මට හිතෙන විදිහට මහමැතිවරණයේදී ලබා ගන්න ප්‍රතිඵලයත් එක්ක තමයි ඉස්සරහ රට තීරණය වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ දැන් තමයි මේ දේශපාලනයේ තියෙන ඉතාම තීරණාත්මක සහ අසීරුම කාල පරිච්ඡේදයට NPP එක ලැබෙන්නේ කියන එක මම කෙලවුන්ගේ බලය පවත්වාගෙන යන සඳහනේ. මොකද අප දන්නවා බැරි වෙලාවත් ඔවුන් මේ මාස 3 ඇතුළත ඔවුන්ට මේ කියපු දේවල් වල යම් ආකාරයකට ප්‍රගතියක් පෙන්වන්න බැරුව ගියොත් මේ ඡන්දය දුන්න ඔය අලුතෙන් ඇවිල්ලා ඡන්දය දුන්න ලක්ෂ 4 ලක්ෂ 50 ගන්නට ගෙනාවු පිරිසම අනිත් පැත්ත හැරෙන්නේ දිනවක මලු ඡන්දදායක විශ්වාස දිනා ගන්නත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ. මං හිතන්නේ ඉස්සරහට ලංකාවේ දේශපාලනයේ අතිශය තීරණාත්මක සංකීර්ණ තත්ත්වයකට පත් වෙන්න විශාල ඉඩක් තියෙනවා. හැබැයි ඊට අවම කරගෙන තමන්ගේ බලය පවත්වාගෙන යන එක තමයි NPP එකට තියෙන ලොකුම අභියෝගය මම දකින විදිහ.
හොඳයි, අපි අවධානයට ලක් කරේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳවයි. විවිධ පැතිවලින් මේ ඡන්ද ප්‍රතිඵලය කියවා ගන්නට අපි උත්සාහ කළේ. ඉතින් ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණු නීතිඥ සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන විරංජන හේරත් මහතාට අපි ස්තුතිය පළ කරනවා. විරංජන, බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. එහෙමනම් අපි ආයුබෝවන්
කියමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.